විවාදය කරගෙන යන්න. ලන්සේ අමතුමා කතා කරන්න කතා කරගෙන යන්න.
මේ ගරු කතානායකතුමනි
වගේ කිව්තු උදවිය.
අද විශේෂයෙන් සංචාරක සහ වරාය පිළිබඳ විෂය පිළිබඳව කතා කරන්න ඉත්‍තියත් මං හිතනවා අපේ නිරෝෂන් මන්තුමා මට චෝදනාවක් කළා. එදා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණාම මිනිස්සු 300ක් මැරුණම 500ක් තුවාල ලැබුණම මම මේ පාර්ලිමේන්තුවේ කඳුළු සල්ලා ඇඬුවා කියලා. ඔව් ඇඬුවා. අදත් ඇඬෙනවා. මොකද ඒක මතක් ඇති අපිට ඇඬෙනවා තමයි. අපි ඒ ගෙවල් වලට අදත් යනවා. ඒ ගෙවල් වල ගියාම 3 දෙනෙක් මැරිලා, 4 දෙනෙක් මැරිලා, 5 දෙනෙක් මැරිලා, 6 දෙනෙක් මැරිලා, සමහර ගෙවල් වල කවුරුත් නැහැ. ඒ ගියා මේ නෑදෑ කියන කතාව ආපුවම අපිට කඳුළු එනවා තමයි. තමුන්නාන්සලාට ඒක සන්තෝෂයක් වුණා කියන එක අපි දැක්කා. එදා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙලා මාධ්‍ය අමුව තිබ්බම තමුන්නාන්සලා මන්ත්‍රීවරු hina වෙවි කතා කළේ. හැබැයි මම එදා තමුන්නාන්සලා කිසි කෙනෙක්ට එදා ඒ මලගෙවල්ට යන්න බැරුව ගියා. මම මේ මලගෙවල් ඒ සියලුම මලගෙවල් වලට ගිහිල්ලා මලගෙවල් බොඩිස් 90ක් මගේ ඇස් දෙකෙන් මම දැක්කා. ඒ දැකලා මේ පාර්ලිමේන්තුවට ආපුවම මගේ කතාවේදී මට කඳුළු ආවා. අපි කතෝලිකයෝ විදියට අපිට දුකක් සංවේදයක් දැනුනම අපිට කඳුළු එනවා. ඒක අද නිරෝෂන් මන්තුමා ආශයට ලක් කළා කතා කළා. නිරෝෂන් මන්තුමා උපාසයට ලක් කළා කතා කළා. ඒ නිසා අපි තාමත් පෑදිලිව කියනවා ගරු නිරෝෂන් මන්තුමාට අපි තාමත් පෑදිලිව කියනවා මට කඳුළු ආවේ අපේ මිනිස්සු මැරුණා
කියන්නේ කියලා ඉස්සර කරගන්න.
ගරු කතානායකතුමනි ලංස අමතුමා දන්නවා එතුමා දන්නවා මමත් හැම මලගෙදරකටම ගියා ඔබතුමා දන්නවා මේ ලංස අමතුමා
අනිත් එක බොමිසු 3.4 you go hit.
ඔය ඒක පිළිබඳ මගේ විවාදයක් නැහැ ගරු කාවින්ද ජාත මන්තුමා. මම ඉතාමත් පෑදිලිව කියන්නේ මේ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටපු එකම කණ්ඩායම තමයි තමුන්නාන්සලා ආණ්ඩුව. ඔව් අරින් මාත්‍ය දන්නෝ. අරින් මාත්‍ය ඒකනේ අරින් මාත්‍ය ගෙදර ගිහිල්ලා බුදිය ගත්තේ. අරින් මාත්‍ය කියලා ගෙදර ගිහිල්ලා බුදිය ගත්තේ. ඒ නිසා අරින් මාත්‍ය දන්නේ කියන්න බෑ. පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා. මේ වගේ කියන කතා නෙමෙයි කරු කතා නෙමෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි
හරි බොවිසුදි. හරි හරි. මේ හරි.
ගරු කතානායකතුමනි
දුන්නා. ඔව් හරින් මන්තුමා.
හරි. පාස්කු ප්‍රහාරයක්
ඔබතුමාට දුන්නා. ඔබතුමාට දුන්නා.
තාමත් පෑදිලිව දැනගෙන හිටිය ආරින් මාත්‍යා.
හරි.
ඒ නිසා
හරි 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 ඉන්ටර්නෙට් මන්තුමාට දෙන්න.
පාස්කු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසමක් තියෙනවා. ඒ කොමිසමන සම්පූර්ණ සාක්ෂි දීලා තියෙනවා. ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවල පචකෙලින් දෙන්න එපා. මේක එතුමගේ මේ වචනයක් කියගන්න බෑ. අරින් අරින් කියලා. අරින් නෙමෙයි කො හරින් නම. හරින්.
බොවිසුදේ. හරි. නියමිත නම කියන්නේ ඊට පස්සේ.
අර ඒ කරු කතානායකතුමනි මොකද ඇත්ත කිව්වම ගොඩක් අයට තරහා යනවා. තොප්පිය හරියන්නේ තොප්පිය දාගන්නේ. ඒ නිසා තොප්පිය දාගත්ත එක පිළිබඳව මට කිසි ගැටලුවක් නැහැ. තමුන්නාංශගේ නම කොයි විදිහට තමුන්නාංශ උච්චාරණය කළත් මට ඇති වැඩක් නැහැ. ඒ නිසා තාමත් පෑදිලිව මම මේ ගරු සභාවේ කියන්නේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා 2016 දී විජේදාස රාජපක්ෂ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ කිව්වා.
ඔහුම විවාදයට එන්නේ.
මොනවද කිව්වේ?
ඔයා කතා කරන්නේ.
විවාදයට එන්නේ. මේ දේශමේ කිඹුලු දකින්නවා කිව්වා. ත්‍රස්තවාදීන් වනාත විල්ලුව සිද්ධිය සිද්ධ වුණාම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත්තම යාපාලනේ හිටපු ආණ්ඩුකාරවරු ගිහිල්ලා ඒ ත්‍රස්තවාදීන්ව බේරගත්තා. ඒ නිසා තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා තමුන්නාන්සලගේ යාපාල ආණ්ඩුවේ සියලු දෙනා දැනුවත් වෙනවා පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි එහෙම දැනුවත් වෙලා සමහර මන්ත්‍රීවරු ගෙදර ගිහලා බුදිය ගන්නවා. අපේ අහිංසක මිනිස්සු 300 ගණන් මැරෙනවා. 500 ගණන් තුවාල ලැබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව දානවා. දාලා රිසඩ් නිදොස් කර නිදාස් කරන්නේ කවුද? රිසඩ් මන් ඇමතුමාව නිදොස් කර නිදාස් කරන්නේ තේරීම් කාරක සභාව අපි නෙමෙයි. අපි නෙමෙයි. තමුන්නාන්සලගේ තේරින් කාරක සභාව තමුන්නාන්සලගේ බෞද්ධරයක් තිබ්බ තේරින් කාරක සභාව අද ඒ නිසා ගරු නිරෝෂන් මන්තුමා මේක ආගන්න අපිට තමුන්නාන්සලා චෝදනා කරන්න එපා. විසාඩ බේරනවා විසාඩ්ගේ මල්ලිය බේරනවා කියන එක තමුන්නාන්සලා තමයි තේරින් කාරක
සභාව
නිදොස් කොට නිදාස් කරලා විසාඩ බේරුවේ. ඒ නිසා අපි තාමත් පෑදිලිය තමුන්නාන්සලාට කියන්න ඕනේ තමුන්නාන්සලා දා විශ්වාසභංගය ආපුවම ගරු සමහර මන්ත්‍රීවරු විශ්වාසභංගයට සහයෝගය දෙනවා කිව්වා. දෙනවා කියලා කබි රසීම් ඇතුළු සියලු දෙනා ඉල්ලාස්සලා සියලු දෙනා බේරගෙන ජනාධිපතිවරණයේදී සියලු දෙනා එකට අත්අල්ලගෙන ඡන්දේ කළා. කවුද කළේ ඡන්දේ? ඒ චෝදනා එල්ල වෙච්ච තමුන්නාංශලා දැන් තමුන්නාංශ පුත්‍රලන් දිස්ත්‍රික්කේ නායකයානේ වනාත විල්ලුවේ සිද්ධිය වුණාම සැකකාරයෝ බේරගෙන ගියාම තමුන්නාංශේ වචනයක් කිව්වේ නැහැ තමුන්නාංශේ වචනයක් කතා කළේ නැහැ පුත්‍රලන් දිස්ත්‍රික්කේ නායකයා
ලංසාමතුමා ඔබතුමා කාලය
අද බොරුවට කිමුල් කඳුළු එළනවා එනිසා ඉතාමත් පැහැදිලි කරු මන්ත්‍රීවරුන්ගේ අගන්න
ඔව් නිරෝෂන් මන්ත්‍රීවරු
ගරු කතානායකතුමනේ මේ ලංසාමතුමාට පුදුම අමාරුවක් තියෙන්නේ නමුත් එතුමාට ඒ අමාරුව ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් හරියට යොමු කරන්න කියලා තමයි අපි කරන්නේ ඔබතුමා ඔබතුමාට හරියට පිළිගන්න බැරුව ගියා කාඩිනල් උන්වහන්සේ කියපු එක ඔබතුමා පිළිගන්නව නැද්ද කියලා නැතන ඔබතුමා හරියට මේ පරීක්ෂණ කරන දිශාවට හරියට මේ යන්න මේකේ මේ මහ මොලකරුවන් මෙයා ගන්න අනිත්
හරි බොහොම සුදි ආදල් ලංසාමතුමායි පටන් ගන්න
ඒ අපේ ගරු මන්ත්‍රීතුමා ඉතාමත් පැහැදිලිව කියනවා කාඩිනල් උන්වහන්සේ මොනවාරි අපිට කිව්වනම් අපි ඒකට ඇහුම්කන් දෙනවා එතුමා එතුමා කියන විදිහට අපි වැඩ කරනවා අනිවාර්යෙන් අපේ අවධානය රජයේ යොමු කරලා තියෙනවා කාඩිනීපානං අපි ගිහිල්ලා හම්බෙනවා ඒක පිළිබඳව ගැටලුවක් නැහැ හැබැයි තමුන්නාංශලා කාලේ තමයි කාඩිනලිම්පානන්ට බැන්නේ කාඩිනීපානෝ දේශපාලනය කළා කියලා තමුන්නාංශලා පක්ෂය තමයි කිව්වේ මම තමුන්නාංශ එක ප්‍රශ්නයක් යන්නේ
ඔබතුමාට ලබා දීලා දෙන කාලය අවසානයි
වනාත විල්ලුවේ සිද්ධිය වුණාම විනාඩියක් දෙන්න කරු කතානායකතුමනි වනාත විල්ලුවේ සැකකාරයන්ව බේරගෙන ගියාම පුත්තලන් දිස්ත්‍රික් නායකතුමා තමුන්නාංශේ වචන කතා කළේ නැ මීග්යාවේ නැ තමුන්නාංශේ අද ඇවිල්ලා බොරුවට කඳුළු පෙරන්න එන්න එපා කියන එක ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරමින් කාඩිනීපානෝ මොනවාරි කිව්වා නම් ඒකට අපේ අවධානය යොමු කරලා ඒ පිළිබඳව අපි කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරමින් මිනිස්සු 300ක් මැරුණම කඳුළු ආවා අදත් අපිට කඳුළු එනවා අපිට
මේ
සංවේගී අවස්ථාව මතකෙ
හරි බොහොම ස්තුති ඔව් මන්ත්‍රීතුමා
තමයි තාම මේ පැහැදිලිවම මේ පරීක්ෂණ යටගහන්න විවිධ චෝදනා නගමින් අපිට මේක අදාළ නැහැ ගරු කතානායකතුමනේ කවුද වැරදි මේ මේ පරීක්ෂණ අද ඉඳලවත් හරියට කරන්න ඒක
හරි හරි ගෝමිසුදී රාසමාණික මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මේ ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පොඩ්ඩක් මීට වඩා පාලනය කරන්න හොඳයි මට නිකන් ඉස්කෝලේ ගියා වගේ උදේ පාන්දර මොකද ඇත්තටම මන්ත්‍රී මේ කතානායකතුමනේ හවස්වරුවේ කතා කරන මන්ත්‍රීවරු පව් දෙන්නේ විනාඩි 5යි අන්තර හම්බ වෙන විනාඩි 3යි ඒක නිසා ඒ දෙයත් මෙතන කියන්න ඕනේ අනිත් එක ඒ වගේම ඉන්ද්‍රේ දිනතිල් විජේකාන්ත් වියස්කාන්තවරලක යාල්මාවට්ටත්තේ චේන්ද නේට්‍රේ දිනම් එල්පීඎල් පෝටිල් ජෆ්නා ස්ටඩියන් සනිකි පෝටිට්ටු இந்த நாட்டில் தமிழரை பெருமைப்படுத்திய விஜயகாந்த் யஸ்காந்த் அவர்களுக்கு என்னுடைய வாழ்த்துக்களையும் இன்றைய தினத்தில் என்னுடைய அவர்களுடைய பிறந்தநாள் வாழ்த்துக்களையும் இந்த இடத்தில் நான் சொல்ல விரும்புகிறேன் இன் திஸ் ஹவுஸ் ஃபர்ஸ்ட் ஆஃப் ஆல் ஐ வுட் லைக் டு ஸ்டேட் தட் ஐ வாஸ் ஆக்சுவலி இலெக்டட் டு பார்லிமெண்ட் ஐ எம் நாட் அ நேஷனலிஸ்ட் எம்பி ஐ ஹர்ட் தேர் வாஸ் சம் ரூமர்ஸ் அபவுட் மீ சேயிங் தட் ஐ வாஸ் given a slot on the nationalist but I was actually elected to parliament and I got the highest number of preferential votes in the Batticaloa district for the TNA because I a couple of members came and asked me if I was a nationalist MP so I have to put that on record I'm very happy to speak today on this debate which we are debating about the tourism ministry ministry of ports and shipping and the state ministry of aviation and I think export development zones I'm very happy to speak today because I feel that these areas really need to be given attention in the north and east of Sri Lanka because these areas really could help transform the economy of the north and the east of this area. I attended the consultative committee meetings of both the ports and shipping ministry and the tourism ministry and I raised some questions there and it was very unfortunate to note that some of the projects that had happened in the previous government I think the present government officials were not aware of it when I raised some questions regarding the Thalaimanna ferry I think I was told that there was something that was done in 2001 but in fact I have a letter here that was sent by the former state minister for tourism honorable Ranjit Aluvihare had sent to the Indian Sri Lankan High Commissioner in India and also various meetings had been held within Sri Lanka as well with regards to restarting the Thalaimanna ferry however the officials were not really aware of these issues so I feel that it is really important that we look at the work that has been done by previous governments before we go ahead with any new proposals because these resources that may have been spent on these project proposals would otherwise be a waste. So we need to look at, because irrespective of what government is in power now, we need to look at the work that has been done in the previous government so we can start from where we have stopped. Otherwise, if we start now, by the time the government's term is over or there's a cabinet reshuffle, then it will be a new set of proposals that will start. So I'd like to bring that attention, bring that to the Honourable Minister's attention. Because the tourism ministry is the tourism industry, is the fourth largest revenue-earning industry in Sri Lanka. However, it's very sad that in the last 2 years, this industry has been hit really hard, initially by the Easter tax, and then because of the COVID. So I think the Honourable Prasanna Ranatunga has been given a very tough task to restart this industry, and I think he's a very capable minister, and I think he will be able to turn this around, and we are very much willing to support the Honourable Minister in these endeavours by helping him identify resources and also supporting them develop these resources in the north and the east. At the consultative committee meeting, they mentioned that there were some systems were being looked at when the airport is open for large-scale hotels to be opened up. But I'd like to request this House and the Honourable Minister to look at a way where we can restart or we can support the economies of the bottom, the people from right at the bottom. Because for an example, I was speaking to a gentleman recently. 20 years ago, he had started his career in tourism with a tuk-tuk, with a three-wheeler. And then he had gradually developed himself. And he has today, about 1 year ago, when the Easter attack happened, he had bought a car. And he was very proud of it. And he was doing, he was calling himself a travel guide. But due to the Easter attacks, he was unable to make his repayments. And today he's back to square one. He's riding a three-wheeler. So it's very unfair. This is happening to everybody. I know moratoriums have been given by banks to extend the grace periods have been given, and the moratoriums have been given where the borrowers can pay later in the future. But however, even the interest part needs to be paid. So even if with the Easter attack, when the Easter attack started, so it's been 2 years now. So 2 years later, the industry hasn't picked up. So how are these people going to run their businesses? There are backpackers. So many backpackers were there. So many homestays were established. People had taken loans. All these industries are suffering, Honorable Minister, so I'd like you to try and see. I know it's a very hard challenge. It's not something that you're not a magician. I understand that. But I'd like to request you to try and see. And we're not a very rich country. We can't give out grants and dole money out. But I'm requesting you to maybe appoint a team to try and see what can be done to uplift the economy of these very small scalers. Next, I'd like to take your attention to how we can develop some industries in the north and the east of this country. I think one of the main things that need to be done is we need to increase the accessibility in the north and the east. Today, if you look at the south has been developed to an unimaginable level. And I think it's mainly due to the distance. So if you look at Galle, it's only 100 kilometers from Colombo. With the highway, now it's only a 1 hour drive. So if you look at from Colombo all the way up to Mathara, Hambantota, because of the expressway, these areas have been developed. When I say these areas have been developed, I'm not saying that, major hotels have come up or major tourism zones have been created. But what I'm trying to say is that the industry has gone right to the bottom. So people from right at the bottom to hoteliers have made really good gains. But whereas if you look at the north and the east of this country, there's very little development, there's very little accessibility. Because if you look at a tourist who wants to travel to Jaffna today, if a tourist is going to spend 7 days in Sri Lanka, it will take 1 day to travel to Jaffna by road, 1 day back from Jaffna by road to come back to Colombo. Same with Batticlo. I travel from Batticlo every day after I travel. I should be used to it after traveling for 7 to 8 years, but even now it takes me half a day to recover after that journey. So how is a tourist going to travel to Jaffna or the Batticlo district or anywhere in the north and the east on a 7 day holiday? It's not acceptable. So we need to increase the accessibility. So we have so many ways we can do that. The Thalaimanna Rameswaram ferry. This ferry used to be a very, very lucrative business back in the day. I still don't understand why we haven't started it. The Thalaimanna railway station has been completed. So if we can start this Thalaimanna ferry, we are opening ourselves to almost a population of 1 billion Indians who'd like to come to Sri Lanka. The ticket prices could even be priced at 4,000 or 5,000 rupees. How many tourists could come in? And they will support the local industry more than the tourists that we are getting now. Look at the cargo that we can use. Even for Sri Lankans who want to travel to India, look at the free trade agreements that we have. Sri Lanka and India have free trade agreements which are not making use of. So we need to try and do it, because I'm saying this because it's great that tourism, ports and shipping and export have all come in together on the same day, because they're all connected. So if we can develop the port, I mean, we can bring in tourists, we can develop our exports, we can have export zones around it. There's so many things can be done. Look at the Jaffna International Airport. Now, if I used to live in Australia, I worked there, I lived and worked there. We used to get 10 days holidays. You know, as an expat, I used to get 10 days off. When I used to come to Sri Lanka, by the time I get here, I mean, I lose one day in traveling because of transits. Then on the way back, I lose another day in traveling on transits. And when I travel to Sri Lanka, I lose one day traveling to the north and the east. And then I lose one day traveling back to Colombo from the north and the east. So 4 days of my 10 days are gone. And then I need one day each to rest. So technically, I'm only going to have a holiday of 4 days. So people who live in the UK, Sri Lankan expats face this issue. Try and develop the Jaffna. I mean, we have gone and built an airport in Mattala. I don't know how many people use it, but if you had built the airport in Jaffna long time ago, I think today we will not have these economic issues, or we'll have very less economic issues. Look at the Batik Road domestic airport. The only planes that we get there is the Cinnamon Air planes, or even the next set of planes, I think it's a 17-seater. Why can't we have 40-seaters? I mean, these sort of things need to be looked at. This is how we can develop it. Look at the train. Because his former president was there in Polonnaruwa, he brought a train service up to Polonnaruwa. Why can't this train service be extended to Batik Road? I went to the consultative committee meeting yesterday when Honorable Gami Lokuge was also there, and I mentioned this there. Upgrade the track. That is how you can bring tourists into the north and the east. Otherwise, how are they going to come? Why would they come? I mean, just to see a beach, they're not going to travel to Batik Road. They can travel to, somewhere in the south. So we need to look at increasing accessibility to increase the number of tourists who travel to the north and the east. Because I went to the COP meeting the other day, because I'm part of COP. And in the central expressway highway, for it to be done, there's been a feasibility study had been done for 1.5 billion rupees. And that feasibility study had not been used. But to develop an airport in Jaffna, but to develop Manna,
order,
there's no
please.
Money.
What is this? Deputy Speaker will take the chair now.
Oh, thank you. Also, I'd like to start from where I stopped. So I was saying that we should develop the accessibility to the north and the east. And once we develop the accessibility to the north and the east, okay, let's say we finally get tourists to come to the north and the east. What's there to be done in the north and the east? That's the next question that we'd like to address. Now, if you look at Batik Road, sometimes when my friends come to Batik Road, they come and stay at Pasikuda and they'll be like, Masan, kohe de anya ada? Udem meyang Batik Road district, puram baan dina. Then I'm scared. Because by the time, if we leave at 8:39, by 12 o'clock, we'll be back at the hotel. Right? So I try and delay it after breakfast. Batik, you go to Batik Road town, you get on the boat near the lighthouse, and then you do the tour, you go and see the Batik Road fort, then the Batik Road gate, then the Kalladi bridge, and then you come back to the hotel. Right? So we need to, as singing fish said, that used to be a long time ago, we can't hear them anymore. So, you know, we need to create opportunities in Batik Road. I mean, look at the resources that we have in Batik Road. You know, Batik Road has a lagoon that is nearly 80 kilometers long. I don't know how many people are aware of it, right? It's got the same atmosphere as Kerala. People travel to Kerala just to go on houseboats. Why haven't we done that? Why can't we look at that? I mean, you know, look. I saw. I'll come to that later. There are other things. There's an island called Mantiv. It used to be a leper's island, when leprosy was a very big pandemic in Sri Lanka, they had leprosy patients were kept in this island. And there are cottages there. There is a hospital. During the COVID time, they tried to take over for a COVID hospital. We opposed it. Thank God it didn't end up becoming that, because that island, it's on an island. It's home to so many migratory birds. And even recently, there were some tourists who had come and he said there were flamingos there. I was surprised. I didn't know there were flamingos there. Right? So there are so many migratory birds. There are so many buildings there. Why can't we renovate these buildings? And, you know, that will be a reason why people would want to come to Batticlo. Does Sri Lanka have a single theme park? Do we have a single theme park? I know Leisure World was there. I mean, look at Gold Coast. People in Australia, people travel to the Gold Coast just to go and, you know, enjoy these theme parks. When I was a kid, I went to Singapore. I was taken to Sentosa Island, 3 days there, good time. I didn't even see the rest of Singapore. I came back. I mean, we need to create ideas like this. We need to generate ideas like this to develop the North and the East. I'm not just saying North and East. We can have a theme park anywhere in Sri Lanka. But I'm specifically speaking about North and East because there are other parts. Now, if you look at Polonnaruwa, people will go to look at ruins. Sigiriya, people will go to climb the rock. Kandy, people will go to look at the Maligawa. Right? Why would someone come to the North and East? And even the resources that we have, we are not developing it. Sorry? That's exactly right. So right now, with the temples, the archaeology department is more interested in land grabbing, not developing them as tourist sites, which is what our issue is. Archaeological department has now come. I mean, thanks for mentioning that. Archaeological department, I think her name was some Nilu Tennakon. I brought that to the attention of Honorable Minister Vidura Vikramanayake. මට කියනවා අපිට තමයි තීරණේ ගන්න යටි 40ක්ද ගන්න යටි 400ක්ද ගන්න කියලා. පෞද්ගලික ඉඩම් මේ ආකියලොජිකල් ඩිපාර්ට්මන්ට් එකට අයිති අපි මේකේ 500ක් ඉස්සර තිබ්බක් කියලා කියනවා අවුරුදු 5000කට sorry අවුරුදු 500ට කලින්. එයා කියනවා මට ඕන නම් මෙතන අඩි 40න් දාන්න පුළුවන් මට ඕන නම් මෙතන අඩි 400න් දාන්න පුළුවන්. I mean who has given her the power? නිරුතෙන්නකෝ she is telling me අපිට ඕන නම් අපි ගිය මාසෙම දාගන්න තිබ්බා කිව්වා. I mean archaeological temples yeah you are archaeological department is more interested in land grabbing not developing these at tourism sites. I thank you for reminding me that. Now, if you look at more, there are so many other things that we can develop. There's no golf course in the north. Why don't you look at doing that? Now, what is the government doing? Create some export zones for, I mean, create some tourism zones. But instead of tourism, creating tourist zones, what normally happens is land grab. Now, I'd like to take your attention to something that happened in Pasikuda. In 2010, tourism department lands were given over, handed over, doled over to God knows who. They were sold for 1 billion. I mean, I know who. But they never went to proper investors. Politicians took them in 2010 and then sold them for exorbitant prices. Right? In 2010, these are sold. I know some people who own them. I don't want that to happen again in the North and East. But then that's, I think that is what's going to happen because I got a report from the Director General for Tourism. Development of Kuchavelli Beach Resort. Medway Estate in Trincomalee. Russell Totem Land in Trincomalee. Right? Mana. You know, all these places, 74 acres in one place, another 21.57 acres in one place, all these places are being leased out, right? They have been identified as potential places for tourism. I mean, why are you all worrying about land? Leave the land aside, bring investments. Now, investments doesn't mean bringing hotels. People will come, some multinational company will come, build a hotel. අද මඩකලපුව දිස්ත්‍රික්කෙ ගත්තම there Pasikuda has nearly 20 hotels but if we go inside and we ask them who's working there it will always be no there's we've brought people from Colombo we've brought people from Kandy so then I asked them why and they said that we don't have skilled workers here මඩකලපුවේ කට්ටිය garden එකේ වතුර දාන්න විතරයි ඉන්නේ these beautiful beaches have been given over to multinational companies even Sri Lankans from anywhere else can't come and enjoy these beaches Because these multinationals have put security guards on the beach and they're blocked off to the public. Someone's robbing us, right? But to do this skilled labor, they don't have in Batticlo. So I said, why don't we develop skilled labor? But then I looked at the progress report for Ministry of Tourism, on which in the year of 2018, in Jaffna, there have been 12 students in the Hotel Management Institute. In 2019, there have been 23. In 2020, there have been 36. In Pasikuda, 51, 94, 37. 2018, 19, 20. Now, don't blame saying this is Yahapalne government, all that. Whatever government is in power is responsible. I mean, how are you going to develop skill then? Hotel school doesn't have any people from the north and east. So what is happening instead? I mean, you know, land grab is happening. What is happening ahead instead in this country? Instead of developing these, what is happening? In this country, what is happening right now is that this government is trying to create unnecessary issues to cover up for their inabilities. That is what's happening in this country. Ada me rate, nati billek maula paana ka thamai karanne me rate. Me rajaye thiyena veradi bahaganna me nati billek maula paana. Ada balanna madakalapo district ekatrane uturu naganeera. Lamai 50kata 60kata wada arrest karala thiyenawa. Mokadada? Facebook ekek post ekak damma kiyala. November 26 wenida 27 wenida 28 wenida ෆේස්බුක් එකේ විවිධ පෝස්ට් දාලා තියෙනවා. සව තව ළමයේ කැරස් කරලා තියෙන රජයේ සේවකයෙක්. හරිද? රජයේ සේවකයා අවුරුදු 29. එයා වැරස් කරලා තියෙන මොකද? තව කවුද එක්කෙනෙක් යව ටැග් කරලා ෆේස්බුක් එකේ. දැන් මම ආද කිය මෙතන ඉන්න mantri කෙනෙක් මම ෆේස්බුක් එකේ ටැග් කරලා ප්‍රභාකරන්ගේ ෆොටෝ එකක් දැම්මොත් එහෙම ඒ mantriවරයාගේ වැරද්ද? නෑ. they've been arrested under the prevention of terrorism act. you're ruining their future. how dare you do that? go and arrest all these drug smugglers. කොඩු ගේන arrest කරන්නකෝ. what's happening? you're arrested for putting a facebook post. i think why it has been done is it is government's policy to cover up for their inabilities. this failing economy. i mean we are not blaming this government. we are not pointing fingers at this government and saying that you know this government should turn things around because i mean covid is a pandemic that's affecting the world. we understand that. why are you all trying to cover up your inabilities by doing such things? look at the other things that have been done. war cemeteries have been destroyed. right? when i say war cemeteries, now it's a cemetery. take war aside. who touches a cemetery? i mean how bad is that? how dare you touch a cemetery? are you that scared? I mean, why would you touch a cemetery? Look at the things that have been done. Karthikai Deepam, it's a light of festivals, festival of lights. On the 29th of this month, it was a festival of lights. The police, I wish the Honorable Minister for Police was here. He's been jumping up every day for every single person's comment. But unfortunately, he's not here. Karthikai Deepam, his police force has gone and destroyed it. Some temples had decorated the lights with little candles, Deepams. Karthikai Deepam is a festival of lights. they've been destroyed. why? I think I'll tell you why. because this government is me nathi billek mawala pennanne. pau me ahinsaka singhala janathawa. me singhala rate inna singhala janathawa ættarama pau. mokada dan ættarama vela tiyenne mokadda? da iye gg ponnambala mahatmaya katha karapu meken minissu okkoma hari saturen athi. anna dakkala gg ponnambala parliamentuwe mehema katha kara. ape sarath wirasekara mehema katha kara. අපි ගෝඨාභය මහත්තයාට ඡන්ද දුන්න නිසා තමයි මෙහෙම කතා කරේ. this is all nonsense. this is all nonsense. there is no issue in this country. you all are creating an issue. because you're not able to manage this country, you're creating issues. this is how Zaharan happened. i'll tell you, you're pointing fingers at muslim politicians and innocent muslims in this country. how did Zaharan happen? Zaharan happened because you all created Zaharan. this i don't know which government, this government, one of the governments created Zaharan. Aludgam attack. I read one of the investigations. ara east attack ekata sambandha wicca lamayek kiyala thiyena. eya aludgam attack eken passe thama yage hita wenas une kiyala. you attack, you keep attacking the minorities like this, what is going to happen? naturally they are going to react in some way. maybe they were exploited by some other force. naturally someone is going to use them. so aludgam incident, why was that created? who created that? then look at the issues after that. වඳපැති තියෙනවා කිව්වා. I'll talk to them later. වඳපැති තියෙනවා කියලා කිව්වා. what is this? doctors are you're creating unnecessary unrest in this country to cover up your inabilities. now look at what's happening. the honorable minister was talking about people who should be ashamed, right? i am ashamed as a Sri Lankan today. look at the Muslims. what are they asking for? they are asking for their last rights. they are asking for their janazas to be buried. these innocent Muslim people, they live all their lives according to the Quran, and right towards the end, their last right, you are taking away for politics. you all should be ashamed. i am ashamed, and I'm ashamed of all the Muslim politicians who supported this government for the 20th amendment. இந்த இடத்தில் கிழக்கு மாநிலத்தை சேர்ந்த ஒரே ஒரு பாராளுமன்ற உறுப்பினர் மட்டும்தான் இஸ்லாமிய பாராளுமன்ற உறுப்பினர் இந்த அரசாங்கத்துக்கு 20-ஆம் திருச்சட்டத்துக்கு ஆதரவு அளிக்காத இந்த பாராளுமன்றத்தில் இருக்கும் அனைத்து கிழக்கு மாநிலத்தை சேர்ந்த இலங்கையில் இருக்கும் அனைத்து இஸ்லாமிய பாராளுமன்ற உறுப்பினரை பார்க்க அவமானமாக இருக்கு என்றால் உங்களுடைய மக்களுடைய அந்த இறுதி சடங்கை செய்யறதுக்கு கூட அனுமதி அளிக்காத ஒரு அரசாங்கத்தை நீங்க ஆதரவு அளித்திருக்கீங்க பீப்புள் ஆர் கோயிங் டு கோர்ட்ஸ் மைனாரிட்டிஸ் ஆர் கோயிங் ஃபார் கோர்ட்ஸ் வை What are they going to courts for? For their basic rights. They are going to courts. They are going to courts because you are not letting them bury their bodies. Tamil people are going to courts for fundamental rights. I went to courts in Batiklo. Why? Because there is a mother who wants to light up a lamp in remembrance of her son. A father wants to light up a lamp in remembrance of his son. For you all maybe it's LTT. For me, for him. For us, it's a different thing. But for a mother, the son is a son. He's not part of... For her, it doesn't matter if it's LTT or what. Son. Mama miniyak marala giyat, mang hitanne mage ammata mage amma ge man putha. Mama LTT nevey. You know, why can't you respect that? Tamils are going to courts to remember the dead. Muslims are going to court to bury their dead. Look at the Catholic community in this country. We have so many debates about the Catholic cardinal now. Cardinal is begging for right justice to be done to his dead. So this is the point this country has come to. We should be ashamed. And then the Honorable Minister for Police was talking about me rata me rate singala minissu man pau kila kiyanne nathi billo mawala pennanne demala muslim kattiye ne me rate prashne. We have to worry about our Chinese investments. The Honorable Minister for Ports and Shipping is here. We have to worry about our Chinese investments. China is investing very heavily in ports. Do we want to be another Pakistan? Do we want to be another Laos? We are getting into debt trap, Chinese debt trap. Tell the Sinhala people this. Sinhala jatiyata kiyanna ada me rate nathi billa demala muslim neve me tiyana billa China tiyana billa. Tell them. If you're so gutsy, go in front of the Sinhala community. Me Sinhala raja issara Sinhala minissu issara kiyala kiyanna me rate China ayojana karana. Tell me the number of jobs that the Chinese have created in this country. Tell me the number of jobs. All the Chinese investments come. What happens? Chinese come and work. They're investing, they'll take their money, they'll leave. Why you think port city is being built? Because they love us. Port city ekama kotada hadanne? Ape aadareda? No. Port city is being built because they want a base in Southeast Asia on the Indian Ocean, not because they love us. We are allowing that. But what are we going to do? Singhana minissu rawattanna api kiyana anna. Anna GG Ponnambala meda katha kara eyata viruddha Sarath Weerasekara mehema kiwwa api thamai me dakkane me chande dunna nisa thamai katha kare. We are just sorry.
ගරු මන්ත්‍රීතුමා සභාව ඉතාමත්ම
Please don't honorable speaker
මග යවනවා එතුමා කිව්වා මට මේ පොයින්ට් එක
මේක standing order
ඔබතුමා කතා කර
ඔව් don't let them abuse these standing orders honorable leader of the house please have a meeting with your SLPP fellows
වර්තා විනාඩි දෙකයි
no
මන්ත්‍රීතුමා
විනාඩි 6ක් තියෙනවා මට අයි
විනාඩි දෙකයි දෙකයි
මට විනාඩි 6ක් තියෙනවා මම මේක දන්නේ නැහැ
සදා ඔබතුමා විනාඩි 29යි
මට ඇමතුම මේක කරන්න එපා මොකද අපේ වෙලාව මෙහෙම නාස්ති කරන දිනේ ඉඳලා මගේ විනාඩියෙන් නවත්තන්න එපා මට මගේ විනාඩිය හය දෙන්න point of order නේ වාඩි වෙන්න
මොකද මන්ත්‍රීතුමා ඔව් මන්ත්‍රීතුමා
සර point of order
මෙතුමා මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙතන මේ සිංහල ජාතියට පැත්තට දානවා
මේ සෞඛ්‍ය ප්‍රශ්නේ
ඒකට කමිටු
වාඩි වෙන්න same on this government just you know we don't want to be a Chinese colony you know in this country Muslims are going to court Catholics are going to asking for justice. Tamils for asking. You know, get your people in order. Leader of the house, get your people in order. These are not MPs. Who are these fellows? You have brought them here just to do this. Let them make a point in parliament. Right? And then behave yourself. And what is the language that you use? You know, in conclusion, it is behavior like this that strengthens us. It's behavior like this that strengthens us. Thank you. When you all behave like this, it strengthens our cause. It strengthens our cause. You know, stop waging about the war. Stop harping about the war. War was finished 11 years ago. Ganna hama kehel malagana yuddha dinapu nayakaya.
Oh, mantituma.
Yuddha iwara kara. Right?
You know. Yes, Sinhala is
calling. Yes, Sinhala is calling.
Pote. Garu, niyoja katha nayakathumani.
Ketin kyan.
Mata danuwath wiya yutui. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට අපේ කාල ගණකයක් තියාගෙන අපිට ඔබතුමාගේම කියන ප්‍රමාණය කාලය පිළිබඳව
තීරණයක්
ගැනීමට හැකියාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන වෙනම තියනවාද කියලා
නැත් නෑ පැහැදිලි
How are you giving how are you allowing this point I mean you know we you should have a meeting with them teach them what points of order are this is absurd You know, 75 years. You know, I don't know how much time I have left with all these
disturbances.
I don't know how much time do I have left, sir?
Two minutes.
No, I have 4 minutes, sir. Give me 4 minutes. Let me finish this. So anyway, I wanted to say more things, but then I've been disturbed like this. But it has been, you know, yesterday, when we spoke, day before yesterday, Honorable G.G. Ponnambalam said something very important. He said, you might succeed one day in completely destroying us. Right, if you keep going at this pace. But I'd like to tell you something. It's taken 72 years and you still haven't been able to destroy our voices. Right? Even if it takes another 75 years, you all will not be able to destroy our voices. Right? What you all will destroy is you all will destroy this country. This country will go back. We will all get destroyed. Come, let's join hands in getting destroyed, if that's what you want. You want to get destroyed? Let's join hands. Worry about the Chinese. Don't worry about us. don't worry about us, worry about the Chinese, because you've been hitting us so hard. I actually like to say something that my grandfather said in this parliament in 1969, in July 25th of July 1969, he said, Mr. Speaker, I'm ashamed that 70 years later this speech is still relevant. Mr. Speaker, my late grandfather was the leader of the Federal Party at one point. He was a member of parliament from 52 to 70, and he has said this in the parliament in 1969. Mr. Speaker, I'll finish this with this within 1 minute. I'll finish. Mr. Speaker, the Federal Party has existed for more than 20 years. Our objective, our ideal, our goal, our scientific theory has been that this country should have a federal form of government. Now, why do we say that? We are supposed to have a democratic form of government. Democracy is one of the very loose words that is used for a concept and a form of government which sometimes exists and sometimes does not exist in the theoretical form. So I don't want to speak the whole thing. This speech is still very relevant after 70 years. I will finish up with one last saying. You know, hatred cannot be removed by hatred. Hatred cannot be removed by hatred. Love. You guys boast that this is a Sinhala Buddhist country. You all can't even allow us Tamil men to speak. Sinhala Buddhist country, you have to love people, not disturb people like this. If you're a Sinhala Buddhist country, if you're a Buddhist, first, if you're a Buddhist, learn to respect human beings. Learn to respect human beings. Thank you.
Avasankar. Garu Prasanna Ranatunga Amatituma, Vinadi Dahanamya.
Garu Niyojakatanayaka Tumani, Vaishi Shekasiya Panasname Tunsiya Visidake Yatate Ganena Sanchara Kamathyanshaha Vaishi Shekasiya Harsiya Tissata Guansevaha Apanayana Kalapa Sangwardana රාජ්‍ය අමාත්‍යංශ කාරක සභා අවස්ථා විවාදයට එක්වමින් අදාස් දැක්වූ හා අදාස් දක්වන ආණ්ඩු පක්ෂ විපක්ෂ මැතිතුමන්ලාට මගේ ස්තුතිය පුද කරන කරමින් මේ කතාව ආරම්භ කරන ගමන් මේ සභාවේ මේ විෂයන් වලට අදාළව ප්‍රයෝජනවත් යථාර්ථවත් කතාවල් සම්බන්ධව අපේ අවධානය යොමු කරමින් ඉදිරි වර්ෂය තුළ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවායි කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ සභාවේ සමහර ගරු මන්ත්‍රීවරු කතා කරනකොට අවුරුදු ගානක් අපි ආණ්ඩුව කළා වගේ හිතාගෙන තමයි කතා කරන්නේ. අපි පාර්ලිමේන්තු පැතුවරණේ තියලා මාස කිහිපයක් පස්සේ අපි පවත්වන පළවෙනි අයවැය විවාදය. මේ අයවැය විවාදයේ ඉදිරි වැඩපිළිවෙල ගැන තමයි අපි කතා කරන්නේ. ඒ නිසා එයාගේ අවධානය තේ පිළිබඳව යොමු කරමින් විශේෂයෙන්ම මෙවර සංචාරක කැබිනට් අමාත්‍ය අංශයේ කරු නියෝජ්‍ය කතානායකතුමනි සංචාරක සංවර්ධන අධිකාරිය සහ එහා බැඳුණු ආයතන ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශයේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සිවිල් ගුවන් සේවා සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම තියෙනවා. අපිට එක්ුණ විෂයපතේ තමයි උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ජාතික ශාඛාගාරය හග්ගල ගම්පා මල්වතු මිරිච්චවිල පිළි කලාපයේ උද්භිද උද්‍යාන වගේ දීවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන අපට අයත් වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සීමා බෝධිය වගේ ආගමික හා ජාතික වැදගත් රෝපණ ඒ ස්ථාන රැක ගැනීමත් අප උද්භිත උද්‍යාන අංශය විසින් ආරක්ෂා කරමින් කටයුතු කරගෙන යනවා. කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවත් උද්භිත උද්‍යාන මහජනතාවට විවෘත කරමින් ඒවායේ නඩත්තු කටයුතු සංවර්ධන කටයුතු සහ අනෙකුත් තාක්ෂණ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අපිට හැකි වුණා. ජාතික උද්භිද උද්‍යාන දේශීය සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපි මේ වසර තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ වන විට මල්වගා කරුවන් 8500ක් සඳහා අප අවශ්‍ය යටතල පහසුකම් ලබා දුන්නා. මේ වසරේ අවසන් කාර්තුව සඳහා පමණක් ඒ වෙනුවෙන් අප වෙන් කළ මුදල රුපියල් මිලියන 23ක්. මේ ලබන වසර තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ වැඩපිළිවෙල හරහා මේ රටට විදේශ විනිමය ගෙන එන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ පරිමාණයේ අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසර තුළ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ව්‍යාප්ති පිළිබඳව තොරතුරු මේ අවස්ථාවේ සභාගත කරනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි කාලය පිළිබඳව ගැටුවක් තියෙන නිසා ඒක සභාගත කරමින් පුළුවන් නම් ඒක හැන්සාට ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. මම ඒක ඇමනුම අංකය හැටියට ඉදිරිපත් කරනවා. සංචාරක කර්මාන්තය අපේ රටට වැඩිම විදේශ විනිමය ගෙන කර්මාන්තයක්. ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් අපි ගත කරමින් තිබෙන්නේ අභියෝගාත්මක වසරක්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව සංචාරක කර්මාන්තයේ පරිසර හිතකාමී දේශීය සංස්කෘතික හිතකර පුළුල් මහජන සහභාගීත්ව කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර තියෙනවා. වසර 2025 වෙනි විට සංචාරක කර්මාන්තයෙන් වාර්ෂිකව ජාතික ආර්ථිකයට එකතු කිරීමට අපේ ආණ්ඩුව අපේක්ෂා කළ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10ක්. අපේ ඉලක්කය වුණේ විට වාර්ෂික මිලියන 7ක් සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමයි. මේ රටේ ලෝකයේ ඉතාම සුන්දර රටක්. නමුත් වසර 30ක් තිස්සේ පැවති යුද්ධය නිසා මේ රටට සංචාරකයන්ගේ පැමිණීම අඩාලු වුණා. මීට වසර 11කට කලින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ජනාධිපතිවරයා ලෙසත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂකවරයා ලෙසත් නායකත්වය ලබා දී එවකට ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දුන් යුද හමුදාපතුන්ගේ සහයකෙන් යුද්ධය අවසන් කිරීමට කටයුතු කළා. යුද්ධය අවසන් කිරීමෙන් පස්සේ 2015 දක්වා අපේ රටේ සංචාරක පැමිණීම ක්‍රමයෙන් වැඩි වුණා. උදාහරණයක් විදිහට 2009 දී අපේ රටට පැමිණි සංචාරකයන් ගණන 447,890ක්, 2014 දී 1,527,153ක්, 2009 සිට 2014 දක්වා සංචාරකයන් පැමිණීම 240කින් ඉහළ ගොස් තියෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙසත් ඇසිල් රාජපක්ෂ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර සංවර්ධනයකට ලක් වුණා. මෙම ප්‍රවණතාවේ 2018 දක්වා පවත්වාගෙන යාමට සංචාර කර්මාන්තය සමත් වුණේ යුද්ධෙන් පසු සංචාර කර්මාන්තයට වැටුණු පදනම නිසයි. ගරු පාසමානික මන්ත්‍රීතුමා, එතුමාගේ ඉතා හොඳ යෝජනාවල් කීපයක් ඉදිරිපත් කරා. නමුත් එතුමා ඒ වගේම ඉතාම සංවේදී විදියට කතා කරා. අපි එතුමාලට පැහැදිලිව කියන්න ඕනි, අවුරුදු 30ක් මේ රට ආපස්සට ගියේ එල්ටීටී කූර යුද්ධය නිසා. ප්‍රභාකරන් වගේ ත්‍රස්තවාදීන් මේ රට විනාශ කරපු නිසා තමයි අපිට සංචාරක ව්‍යාපාරය උනස් ගෙනියන්න පුළුවන්කමක් ලැබුණ නැත්තේ. රට ආපස්සට අවුරුදු ගාණක් ගියා. එවකට දෙමළ නායකයෝ, ද්‍රවිඩ නායකයෝ කටයුතු කර කොහොමද කියලා ඔබතුමාලා හොයලා බලන්න. ඒ අය යුද්ධේ වවාගෙන කෑවා. අද මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ උමනාව පිට, ඔවුන්ගේ ඩොලර් ලබා ගැනීම උමනාව පිට. ඒ නිසා මම ජාතිවාදියෙක් නෙමෙයි, මම වගකීමෙන් මම ද්‍රවිඩ කාන්තාව බඳපු කෙනෙක්. ඒ නිසා රටක් හැටියට ගොඩනගෙනකොට සියලු දෙනාම දැනගත යුතු කාරණාවක් තමයි එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න නෙමෙයි. රටේ අවුරුදු ගානක් ආපස්සට යෑමේ ප්‍රතිඵලයක් වුණේ එල්ටීටී කෲර යුද්ධේ. අද සමහර අය ඒව අමතක කරලා කතා කරනවා. අද ඔවුන්ව මැරුණයි කියලා ප්‍රභාකරන්ව ගුණ සමරන්න හදනවා. ත්‍රස්තවාදීන්ව ගුණ සමරුවොත් සහරාන්ලවත් ගුණ සමරන්න අනාගතයේ ඒ කණ්ඩායම ඉදිරිපත් වෙයි. ඒ නිසා කවදාවත් මේ රටේකට ඉඩක් දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට ඉඳගෙන රටක් හැටියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා ගරු කතානායකතුමනි. 2015 දී යහපාලනයට බලයට ඒමත් එක්ක මේ රටේ ජාතික ආරක්ෂා වලපල්ලට ගියා. ඒකට හොඳ උදාහරණය තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයම කඩාවැටුණා. නැවත අපේ රටේ සංචාරක ව්‍යාපාර ක්‍රමයෙන් හිස උසවන්න පටන් ගත්තේ 2019 නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස බලයට පත් වුණායින් පස්සේ. සංචාර කර්මාන්තයේ ශක්තිමත් ලෙස නැවත ගොඩනැගෙමින් තිබුණා. මේ වසරේ මාර්තු මාසයේ වෙන විට සංචාරකයන්ගේ පැමිණීම 5,007,311ක් ලෙස වාර්තා වුණේ. අපිට ඒ තත්ත්වය දිකටම පවත්වාගෙන යන්න පුළුවන් වුණා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සංචාරකයන් මිලියන 7ක් ගෙනීමේ ඉලක්කය පහසුවෙන් ජය ගන්න තිබුණා ගරු කතානායකතුමනි. සංචාරක කර්මාන්තය රැක ගැනීමට මේ වර්තමාන තත්ත්වය තුළ සංචාර කර්මාන්තය රැක ගැනීම නම් සංචාරක ශේෂ්ඨයේ නිර්තුවන් රැකගතුයයි අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමය වැඩසටහනේ සංචාරක ශේෂ්ඨයේ ලැබෙන ප්‍රතිලාභ ඒ ඉහළ සිට පහළ දක්වා බෙදී යා යුතුයයි ඒ සඳහන් වනවා. සංචාරක ශේෂ්ඨයෙන් නියුතු පුංචි මිනිසුන් පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්නේ හින්දා කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ සංචාරක ශේෂ්ඨයේ නිරතුවන්ට සහන සලසන්න ප්‍රතිපාදන වෙන් කළේ. එය ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ක්‍රියාවක්. අපි මේ සහන සැලසීම සඳහා සංචාරක සංවර්ධන අරමුදලින් රුපියල් 1,186,000ක් වෙන් කළා. දෙදාස් විස්ස වන ටෙක් සංචාර කර්මාන්තයට ලබා දී ඇති සහනස ප්‍රතිලාභ බොහෝ විට යොමුනේ සංගම් කිහිපයක් නියෝජනය කරන විශාල ආයතනවලට. අපි සංචාරක සංවර්ධන අධිකාරිය පුහුණුවලත් ලියාපදිංචි වී ඇති සහ අතීතයේ නොසලකා හරින ලද සංචාරක මාර්ගෝපදේශකයන් හා සංචාරක රියදුරන්ට සහන ලබා දෙන අපි කටයුතු කරා. මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි රියදුරන් 3161කට අප රුපියල් 15,000 බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අය අතර පූර්ණකාලීන සංචාරක රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සහ සහායකින් සංචාරක ත්‍රිරෝද රියදුරන්, සෆාරි රියදුරන් ඉන්නවා. ඒ වගේම සංචාරක මාර්ගෝපදේශක සඳහා රුපියල් 20,000 ගෙවීමට අපි කටයුතු කළා. මේ වෙන විට 1,198 දෙනෙක් සඳහා මෙම මුදල ගෙවා තිබෙනවා. ඊට අදාළ ලේඛන මේ අවස්ථාවේ යමනුන් දෙක හැටියට සභාගත කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අප කටයුතු කරගෙන යනවා මේ සහනය මේ දක්වා පළාත් සභා යටතේ ලියාපදිංචි වෙලා සංචාරක සේවා සපයපු මාර්ගෝපදේශකයන් සඳහාද ලබා දෙන්න. ඒ සඳහා අපි ඒ අයව සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු කරනවා. සංචාරක පනතේ 48.3 වගන්තිය 90 සියලුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ යටතේ ලියාපදිංචි විය යුතුයි. එසේ නොවන සංචාරක සේවා සපයන්න අවිධිමත් සේවා සපයන්න ලෙස සලකන්නේ එය ඇත අධිකාරියේ මුදල් යොදවා සහන සැලසිය නොහැකි. කරු කතානායකතුමනි, සංචාරක සංවර්ධන අධිකාරියේ පිහිටවල වසර 50ක් සංකීර්ණ ක්‍රියා පටිපාටි ප්‍රවේශ වීමේ ගැටලු සහ විවිධ අක්‍රමතා නිසා වසර 50ක් තිස්සේ සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි විය ඇත්තේ සංචාරක ව්‍යාපාරවලින් 4,252ක් විතරයි. මේ විදිහට රටපුරා ලියාපදිංචි නොවු සංචාරක ව්‍යාපාර 20,000කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි ආයතන ලියාපදිංචිය අප මේ වසරේ විධිමත් කළා. ඒ දැන් 100%ක් සිදුවන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. මේ වෙන විට ලියාපදිංචි කටයුතු 24%කින් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, COVID-19 වසංගත හේතුවෙන් ලියාපදිංචි වූ සංචාරක ආයතනවල විදුලි හා ජල සැපයුම් විසන්ධි කිරීමකින් තොරව මාස 6 කාලයක් ජල හා බිල්පත් ගෙවීම සඳහා මාස 12ක සහන කාලයක් අපි ලබා දෙන්න කටයුතු කරා. මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා විදුලි බල ඇමතුමාගෙන් අනික් ක්ෂේත්‍ර වලට වඩා මේ සංචාරක ක්ෂේත්‍රය තවමත් මේකෙන් බැටකන කණ්ඩායමක් නිසා මේ සහනය තවත් මාස 6කට දීර්ඝ කරල දෙන්න ලෙස මම විදුලි බල ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අදාළ සහන ලබා ගැනීමට නොහැකුණු, ඒ කියන්නේ අපහසුයෙන් නො විදුලි බිල ගෙවපු ආයතනවලට තවත් මාස 6කට සහන කාලයක් දීර්ඝ කරන ලෙස අපි විදුලි මණ්ඩලයෙන් ඉල්ලීමකුත් කර තිබෙනවා. සංචාර කර්මාන්තයේ ප්‍රථම වතාවට අපනයන කර්මාන්තයල් ලෙස හඳුනාගෙන වැඩපත් නිදාස් කිරීමට අප කටයුතු කළා. ඒ වගේම සංචාර කර්මාන්තය සඳහා ලබාගත් ණය හා ලීසින් ආපසු ගෙවීමට ලබන වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය ලබා දී තියෙනවා. මේ ලීසින් සහනය ලබා නොදුන් ආයතන සම්බන්ධයෙන් අපි මහ බැංකුවට පැමිණිලි කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනී කියලා අපි විශ්වාස කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තු අපි වසරක් යනතුරු අය කරන්නේ නැහැ. සංචාරක හෝටල් ආපන ශාලා සංචාර සංවිධාන සමාගම් ඇතුළු සේවා සපයන්නන් සදා තාවකාලිකව ලියාපදිංචි ගාස්තු අඩු කිරීමට අපි කටයුතු කළා. සංචාරක කර්මාන්තය ඇතුළු කොවිඩ් වසංගතයෙන් හානියටපත් කර්මාන්ත සඳහා රුපියල් බිලියන 150ක ණය පාසුකම් අපි ලබා දුන්නා. ඊට අදාළ ලේඛන මම මේ සභාවට ඇමිනුම් අංක 3 යටතේ සභාගත කරනවා. සංචාරක ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ට ණය මුදල් ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබා දීමට කටයුතු කරන බවට ආසියානු සංවර්ධන බැංකුව දැනුම් දී ඇතයි මුදල් අමාත්‍යාංශය අප වෙත දැනුම් දී තිබෙනවා. මේ වන විට සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන්ට විශ්‍රාම වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් අප සකස් කරමින් තියෙනවා. කර්මාන්තයට අයහපත් බලපෑම් ඇති කරන විෂම පලපාලන බදු ක්‍රම ඉවත් කර සහන බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරගෙන යනවා. වැඩි ඉල්ලුමක් ඇති කාලයේ සංචාරක හෝටල් සඳහා විදුලි ඒකක මිල වෙනත් අපනයන කර්මාන්ත හා සමාන මට්ටමට ගෙනීමට අපි කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම සංචාරක මාර්ගෝපදේශක රියදුරන් නියාමනයන් කිරීමටද අපි කටයුතු කරගෙන යනවා. ගරු කතානායකතුමනි, අද බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අපි කවදාද ගුවන්තොටුපළ විවෘත කරන්න කියලා, කවදාද රට සංචාරකෙන්ට විවෘත කරන්න යන්නේ කියලා. අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළා. ලෝකේ බොහෝ රටවලට සාපේක්ෂව අපි කොවිඩ් වසංගතය හොඳින් කල්මනාකරණය කර තියෙනවා. ඒත් අපි තවමත් ගුවන් තොටුපළ විවෘත කරන එක වගේම සංචාරකින්ට රට විවෘත එක ගැන කල්යල් බලන්නේ රටේ ජනතාව අනතුරුකට ලක් කළ නොහැකි නිසයි. සෞඛ්‍ය අංශ නිර්දේශ කරන ඕනෑම මොහොතක අපි ගුවන් තොටුපළ විවෘත කරන්න ලෑස්ති. අපි සෞඛ්‍ය ඇමතුමියත් සෞඛ්‍ය බලධාරීන් සමග පහුගිය බ්‍රහස්පතින්දත් අපි සාකච්ඡා කළා. කවුරු කැමති වුණත් නැතත් අපිට කොවිඩ් සමග ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී අපි ගුවන් තොටුපළත් සටහත් සංචාරකින්ට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ගිය බ්‍රහස්පතින්ද කරපු සාකච්ඡාවේදී අපි සෞඛ්‍ය අංශවලට කිව්වේ ජනවාරි පළවෙනිද වෙනකොට අපිට දිනයක් ලබා දෙන්න කටයුතු කරන්න. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින් රටේ සංචාරකින්ට හා ගුවන් තොටුපළ විවෘත කරන්න. දැන් මෙහෙම කතා කරනකොට සමහර අය හයි පිටරට ඉන්න රට විරුවන් සම්බන්ධ ඔබතුමාලගේ නැති පියර මොකද්ද කියලා. මේ වෙනකොට මං හිතන්නේ 50,000කට වැඩි ප්‍රමාණයක් අපි රට විරුව අපි ලංකාවට ගේන්න රඩියක් හැටියට කටයුතු කරලා තියෙනවා. තවත් 40,000කට වැඩි ප්‍රමාණයක් එන්න බලාපොරොත්තුෙන් ලියාපදිංචි වෙලා ඉන්නවා. විදේශ කටයුතු ඇමතුමා අපිට විශාල ශක්තියක් වෙලා තියෙනවා. අපිට ලැබෙන ඉල්ලීම් පිළිබඳව ඒ අයව ගෙන්නන්න කටයුතු කරනවා. මං හිතන්නේ සංචාරක ව්‍යාපාරයත් ලංකාවට රට විරුවන් ගෙනෙන්න එන සමගාමීව සිදු කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මේ ගෙන මේ ගුවන් තොටුපළත් රට සංචාරක විවෘත කිරීම පිළිබඳ ප්‍රමේයද හා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව කිතුම්පත් දැන් සකස් කරමින් තියෙනවා. එය තිබෙන්නේ අවසාන අදියරේ. අපි අලුත් ඇප් එකක් හඳුන්වා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම විදේශ සංචාරකින් කොයි 19 රෝහල් ගත කිරීම නිරෝධානය සහ අනිකුත් වියදම් ඇතුළත් රක්ෂාවරණය ලබා දීමටත් මේ වෙනකොට යෝජනාවේ කටයුතු කරගෙන යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යහපාලන ආණ්ඩුව අපේ රටට මහා විශාල පාඩු ගොඩක් කළා. 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල්ගල් කියලා ආරම්භ කරපු කටුනායක ගුවන් තොටුපළ පුල් කිරීමේ දෙවන අදියර ව්‍යාකෘතිය සම්පූර්ණයෙන්ම අතහැර දැම්මා. ඒකට විවිධ හේතු කිව්වා. වහලේ නෙළුමල හැඩය වෙනස් කරලා කෙසෙල් කොළේ හැඩය සයිටුවේ ප්ලෑන් එක වෙනස් කරන්න විතරක් වියදම් කරපු මුදල රුපියල් මිලියන 661ක්. වසර 6ක ප්‍රමාද කිරීම නිසා රටට කෝටි 31,554ක පාඩුවක් වුණා. ඒ පිළිබඳව තොරතුරු එමනුම අංක 4 යටතේ මං සභාගත කරනවා. හැන්සාත් ගත කිරීමට මං ඉල්ලීමක් කරනවා. රාජපක්ෂලත් එක්ක තරහට මේ අය පලිගත්තේ මේ රටේ ජාතික සම්පත් වලින් මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කළේ නිසා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන පර්යන්තය දිකිරීම කටයුතු අප දැන් ආරම්භ කර තියෙනවා. ඒ වසර 3ක් තුළ අවසන් කිරීමේ අපේ අරමුණයි. මේ මගින් දන්ත වාර්ෂිකව ගුවන් තොටුපළේ හැසිරවීකයකි මගී ධාරිතාවය මිලියන 15 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. පරිසර හිතකාමී ගුවන් තොටුපළක් ලෙස මේ සංවර්ධනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ වගේම පසුගිය රජ අතර දැමු මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට අපි පියවර ගත්තා. 2020 ජනවාරි 1 සිට මේ මාස 20 දක්වා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළේ මගේ මෙහෙයුම් 15,039ක් සිදු කර තියෙනවා. මෙහෙයුම් කළද ගුවන් සංඛ්‍යාව ගුවන් යාන 396ක්. මේ වෙනිට අපි ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මත්තල ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම ගැන සංචාරකින්ට රට විවෘත කිරීමේදී අපි කටුනායක මෙන්ම මත්තල හරහත් සංචාරකෙන් දිවයින්ට ගෙන්වීමට අපි කටයුතු කරනවා. අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ යාපනයේ ගුවන් තොටුපළ සංවර්ධන කටයුතු පෞගිය රජ කාලේ ආරම්භ කරා. එහිදී යෝජිත ව්‍යාකෘති වෙනස් කරලා ඉදිකිරීම නිසා අලුතෙන් අපිට ඒක සකස් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට ප්‍රතිපත්තිමත් තීන්දුවක් කරන් තියෙනවා. යාපනය හා මඩකලපු ගුවන් තොටුපළවල් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේම කතා නියෝජ්‍ය කතානායකතුමනි, සංචාරක කර්මාන්තය නැවත තිබූ තැනට ගෙනීම විශාල අභියෝගයක්. ඒ ලේසි පාසි කටයුත්තක් නෙමෙයි. නමුත් අපි රජයක් ලෙස මේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තියෙනවා. 2019 අවුරුද්දට සාපේක්ෂව විදේශ ආයෝජන 115%කින් ඉහළ නංවන්න අප සමත් වුණා. මේ වසර තුළ පමණක් කෝවිඩ් උවදුර මැද ඇමරිකානු මිලියන 471ක් සඳහා ආයෝජන ව්‍යාප්තිය අනුගත කිරීමට අපිට පුළුවන් වුණා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරක ශේෂ්‍ය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු අංශ 17ක් සඳහන් කර තියෙනවා. ඉන් ප්‍රධාන කරුණක් තමයි නව ආකර්ෂණීය සංචාරක ස්ථාන හඳුනා ගැනීම. අපි ඒ වගේම ස්ථාන 4950කට වැඩි සංඛ්‍යාවක් මේ පහුගිය කාල සීමාව තුළ හඳුනාගෙන තියෙනවා. කාලය නොමැති නිසා සෞභාගයේ දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් සැලසුම ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වසරක ප්‍රගතිය මට විනාඩි දෙකක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අදාළ වාර්තාව සභාගත කරනවා. අපේ අපේක්ෂාව තමයි සංචාරකයන් සඳහා ආරක්ෂිත රටක් හා සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. මේ දුෂ්කර කාලේ වුණා ලංකාව ලෝක සංචාරක කවුන්සිලයේ ආරක්ෂක සංචාරක මුද්‍රාව වගේම තවත් විශේෂ සම්මාන ගන්නාවක් ලැබුණා. ඒ වෙනුවෙන් කැප වුණ ගුවන් සේවා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාට, සංචාරක අමාත්‍යාංශ ලේකම්තුමාට, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ දෙකේ විෂය පත්‍රය ගැනෙන සියලු ආයතන සභාවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලයට, සභා සේවක සේවිකාන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය සාධනීය අයවැයක් හැටියට අපි දකින්නේ. පෞගිය අයවැයෙන් අපි දැකියා. මම පළාත් සභාවේ අවුරුදු ගාණක් හිටියා ඇමතිවරයෙක්, ප්‍රධාන ඇමතිවරයෙක් හැටියට. අපි දැකපු දෙයක් තමයි හැමදාම අයවැයෙන් ඉදිරිපත් කරන්නේ එක්කෝ ලෝක බැංකුවට, එහෙම නැත්නම් IMF එකට උවමනා විදියට තමයි අපි හැමදාම මේක සකස් කරේ. හැබැයි මේක මේ වසරේ තියෙන වෙනස තමයි ජනාධිපතිවරණයට පෙර ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය වැසි රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙවීමෙන් ගම්මට්ටමේ ව්‍යාකෘති හඳුනා ගැනීම, ගමත් සමග පිළිසඳරක් කියන වැඩසටහනත් එක්ක අපි වැඩපිළිවෙල අපි එදා ආරම්භ කරා. ඒ වැඩපිළිවෙලත් එක්ක අද ඒ වැඩපිළිවෙල නැවත ගමට ගෙනියන්න රාජ්‍යාංශයේ සහ දායකත්වයත් අරගෙන ඉදිරි කාලයේදී ගම තුළ මේ වැඩපිළිවෙලත් එක්ක රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් අයවැයක් හැටියට සල්කමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය
කතානායකතුමාට. ගරු විත්තහෙරත් මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංචාරක ශේෂ්ත්‍රයට වක්‍රව සම්බන්ධ කරනාවක් මුලින්ම මා මතු කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, අද දවස කියන්නේ WD අමරදේව සූරින්ගේ උපන්දිනය. මීට වසර 4කට පෙර අතුව අමරදේවයන් මිය ගියා. ඒ මිය ගිය වෙලාවේ ඔහු සම්බන්ධ ඒ අවසන් ගෞරව දැක්වීම රාජ්‍ය අනුග්‍රහයට සිද්ධ වුණා. අපේ රටේ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර වශයෙන්ුත් කීර්තියට පත්වෙච්ච සංගීතඥයෙක්, ගායකයෙක්, ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. එතුමා මියගිය වෙලාවේ එතුමා වෙනුවෙන් අපේ ගම පරිසරයේ අමරදේව අසපුවක් හදන්න එවකට රජය තීරණයක් කරන් තිබුණා. ඒ සම්බන්ධයෙන් ඒ අසපුවේ සභාපතිත්වය මහාචාර්ය සුනිල් ආරත්නට ලබා දීලා ඒ කටයුතු සූදානම් වුණා. මට මතකය ජනමාධ්‍ය අමාත්‍යාංශයට තමයි වකීම් පැවරුණේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා මිලියන ගාණක් වෙන් කරා ඒ අමරදේව අසපුව ගොඩනගා. නමුත් අද වෙනකක් ඒ අසපුව ගොඩනැගීමක් සිද්ධ වෙලා නැහැ. බාගෙට පටන් ගත්තා ඒ අසපුවේ වැඩ කටයුතු එහෙම්මයි. කොන්ත්‍රාත්කාරුවත් මං හිතන්නේ හොයාගන්න නැහැ. ඒ සල්ලි වලට වෙච්ච දේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. අවාසනාවන්ත කරුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අමරදේව සූරීන්ගේ බස්මාවශේෂ තවමත් තියෙන ජයරත්න මල්ශාලාව. මේ බස්මාවශේෂ මල්ශාලාවෙන් ඒ අමරදේව අසපුවේ තැන්පත් කරන්න තමයි නියමිතව තිබුණේ. නමුත් මේ අසපුව ගොඩනගපු නැති නිසා තවමත් අවුරුදු 4ක් ගිහිල්ලත් එතුමාගේ බස්මාවශේෂ ජයරත්න මල්ශාලාවේ තියෙනවා. ඉතින් සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය කරන්න විශේෂයෙන්ම අමරදේවයන් වගේ ලෝපතල ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක්ගේ අසපුව ගොඩනැගීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. මොකද විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලයේ, දකුණු ඉන්දියානු ಭಾರತೀಯ සංගීතයේ තුල විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඒ අසපුව නැරඹීමට ඒ ආශ්‍රයට එන්න හැකියාව තියෙනවා මේ ඉදි කළ හොත්. ඉතින් ඒ නිසා මම මතක් කරන්න කැමතියි මේ කාරණාව. විශේෂයෙන්ම රජයක් විදිහට ඒ වගකීම් පැහැරහැරීම් පිළිබඳවත් කනගාටුව ප්‍රකාශ කරමින්, ඒ එදා ඒ වකීම් බාරගත් ඇමතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇමතිවරයා, දැන් ඔබතුමාලගේ පැත්තේ ඉන්නේ 2016 හිටපු ඇමතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවර ගත්තත් තවමත් ඒ අසපුව ගොඩනගලා නැහැ. ඉතින් අමරදේව සූරීන්ට කරන ලද ගෞරවයට වඩා එකෙන් වෙලා තියෙන අගෞරවයක්. එනිසා වහාම ඒ පිළිබඳව මැදිහත් වෙන්න කියන මතක් කිරීමත් කරමින් විශේෂයෙන්ම සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳව ගරු ඇමතුමා මතු කරා යම් යම් ඉලක්ක අරමුණු මම දැක්කා ඔබතුමාගේ අමාත්‍යාංශයේ අරමුණු වල 2030 වෙනකොට මිලියන ගාණක් සංචාරකයෝ කැඳවගෙන ඉන්නත් බලාපොරොත්තු තියෙනවා කියලා. නමුත් අපි කවුරුත් පිළිගන්න දේ තමයි කොවිඩ් ප්‍රසංගතයටත් පෙර ආතුව පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ සංචාර කර්මාන්තයේ බරපතල කඩාවැටීමට ලක් වුණා. එදා සිට මේ දක්වා තවමත් සංචාරක ශේෂ්ත්‍රය පණ ගහලා නැහැ. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මේක තවත් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඔබතුමා මොන ඉලක්ක කිව්වත් මොන ගණන් මිනුම් සඳහන් කරත් ඔය ඔක්කොම කරන්න සංචාරකව ඉන්න ඕන. සංචාරකව නැත්තම් අපිට මේක දියුණු කරන්න බෑ. ඒකෙදි ප්‍රධාන දෙයක් තමයි මේ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු වෙලා ඉන්න වෘත්තීය ඒ ශේෂ්ත්‍රයේ වෘත්තීය. අද මේ ශේෂ්ත්‍රයේ කඩාවැටීමත් එක්ක අපි දන්නවා හෝටල් වල ඉන්න සේවකයෝ අද රස්සා නැතුව ගෙවල්ලට ගිහිල්ලා තියෙනවා. එයා පුරුදු වෙච්ච රස්සාව තමයි ඒ හෝටල් වල කරපු රස්සා. නමුත් ඒ රස්සා අතහැරලා දැන් ගම්වලට ගිහිලා කුඹුරු කොටන්න හරි කුලි වැඩ කරන්න හරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.
හෝඩ ප්ලීස් දිවා භෝජන සඳහා පස්වර එක දක්වා කාර්ය සභාවේ කටයුතු අත්හිටුන් ලැබේ. ගරු අන්තිතුමාගේ කාලය දිවා භෝජන පස්වර ලබා ගන්නවා.